SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වෙයි. සිංහල වැඩසටහනට සවන් දීමට ආකාර කිහිපයකින් පුළුවන්. ගුවන්විදුලිය ඩිජිටල් රූපවාහිනියේ 38 වෙනි නාලිකාව, අන්තර්ජාලය හෝ SBS රේඩියෝ ඇප් මගින් සිංහල වැඩසටහනට සවන් දෙන්න පුළුවන්. SBS සිංහල වැඩසටහන සමස්ත ඕස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය.
සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම හරහා එහෙමනම් ශ්‍රී ලංකාවේ තත්ත්වීති පිළිබඳව කතාබහ කිරීම අපි දැන් ආරම්භ කරනවා. සුපුරුදු පරිදි මේ කාර්යය සඳහා සූදානමින් සිටිනවා මේ වෙනකොට ශ්‍රී ලංකාවේ සිට මාධවේදී ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ මහතා. ආයුබෝවන් ප්‍රියන්ත.
ආයුබෝවන් දිලුක්ෂි.
ඊයේ ශ්‍රී ලංකාවේ නැහෙන උණුසුම කතාබහෙන් මේ කතාබහ ආරම්භ කරන්නට මම සූදානම්. ඒ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් සභා මහා අමාත්‍යවරුන් ඊයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුණා යම් කිසි වූ සාකච්ඡාවක් සඳහා. මේ සාකච්ඡාවේ ප්‍රතිඵල විදිහට අපිට මොනවද දැනගන්න ලැබෙන්නේ කියන කාරණාව පිළිබඳව වඩාත් කුහුලක් දැනවන කාරණාවක් බවට පත් වෙලා තියෙන නිසා මම කැමති ප්‍රියන්තේ කතාවෙන් අද දවසේදී අපි සාකච්ඡාව ආරම්භ කරන්න.
හොදිලුක්ෂි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පළාත් සභා ප්‍රධාන අමාත්‍යවරුන් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා. ඇත්තටම ඒ සාකච්ඡාව සඳහා මහින්ද රාජපක්ෂ මහත්මයාට අමතරව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් කීප දෙනෙක්ම එක්ව සිටියා. කෙසේ වෙතත් අවසානයේ මාධ්‍ය වෙත හෙළිදරව් වුණේ එම දෙගොල්ලන් මාධ්‍ය වෙත හෙළිදරව් කරපු කරුණු එහිදී මහා අමාත්‍යවරුන් එහෙම නැත්නම් ඉසුර දේවප්‍රිය, ශාන්ති ජේරල්ද සිල්වා, සරත් ඒකනායක වගේ මහා අමාත්‍යවරුන් ප්‍රකාශ කර සිටියේ මාධ්‍ය වෙත සාකච්ඡාව යම් ආකාරයකට සාර්ථකයි. පළවෙනි පියවරක් විදිහට මේ සාකච්ඡාව ආරම්භ කළා. ඉදිරියට යලිත් මේ වගේ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව. කොහොම හරි ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන් බන්දුල ගුණවර්ධන, ගාමින් ලොග්ගේ, ප්‍රසන්න රණතුංග වගේ අයත් මාධ්‍යට අදහස් පළ කරා. එතනදී විශේෂ දෙයක් වූයේ බන්දුල ගුණවර්ධන මහතා අදහස් පළ කරමින් සිටියේදී මාධ්‍ය වෙත ගාමින් ලොග්ගේ මන්ත්‍රීවරයා ඉතාමත්ම ඍජුව ප්‍රකාශ කළා එම අවස්ථාවේදී මාධ්‍ය වෙත සාකච්ඡා අසාර්ථක බව. ඔහු පැහැදිලිව කිව්වේ සාකච්ඡා කළ යුතු මට්ටමේ නායකයන් නොපැමිණ තීරණ ගැනීමට නොහැකි නායකයන් සමග සාකච්ඡා කිරීමෙන් දෙපාර්ශ්වය අතර එකඟතාවයක්, එහෙම නැත්නම් දෙපාර්ශ්වය අතර සමගියක් ඇතිවීමට බාධාවක් ඇති වී බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම සාකච්ඡාවෙන් පසුව මාධ්‍යවේද අදහස් පළ කළා. එහිදී ඔහු කිව්වා දෙපාර්ශ්වය අතර සාකච්ඡාවක් පැවැත්වුණා. එම සාකච්ඡාවේදී එක්තරා ආකාරයක සමගිවීම ගැන කතාබහට ලක් වුණා. ඒ කෙසේ වෙතත් ඔහු සාකච්ඡා සාර්ථකයි කියන වචනය එම අවස්ථාවේදී පාවිච්චි කළේ නැහැ. ඔහු මුණත් ඔහු ඉතා පැහැදිලිව කිව්වා එක්සත් ජාතික පක්ෂ විරෝධී ඕනෑම පෙරමුණක් සමග එකට හිට ගැනීමට, එහෙම නැත්නම් ඕනෑම කෙනෙකු සමග සාකච්ඡා කිරීමට, ඔවුන් සමග පෙරමුණු ගත වීමට තමන් සූදානම් බව. එයින් අදහස් වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන ආණ්ඩුවෙන් එක්සත් ජාතික පක්ෂයේ හවුල්කාරීත්වයෙන් ඉවත්ව වෙනත් ආකාරයකින් සමගි සම්පන්න වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් තැනීමට උත්සාහ කරන්නේ නම් තමන් කිසිම පැකිලීමකින් තොරව මේ එකතු වීම සිදු කරන බව තමයි මේ නොවදහස් කළේ.
ප්‍රියන්ත, මේ අපිට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද මොන වගේ කරුණු කාරණාද මේ සාකච්ඡාව තුළදී අවධානයට ලක් වෙලා තියෙන්නේ කියලා?
ප්‍රධාන වශයෙන්ම අප දන්නා පරිදි ඉදිරි පළාත් පාලන මැතිවරණය අප්‍රේල් හෝ මැයි මාසේ පැමිණෙන ඉඩකඩ තියෙනවා. එසේ නොමැති වුණොත් මේ අවුරුද්ද ඇතුළත කොහොම හරි මේ ඡන්දය පවත්වන්න බොහෝ ඉඩකඩ තිබෙනවා. එතනදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ එක්තරා කණ්ඩායමක් ඒකාබද්ධ විපක්ෂයේ විදිහටත්, තවත් කණ්ඩායමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විදිහටත් ඡන්දෙට ඉදිරිපත් වුණොත් අනිවාර්යයෙන් එක්සත් ජාතික පක්ෂයට වැඩි ජයග්‍රහණයක් හිමිවෙන්න ඉඩකඩ තියෙනවා. මේ නිසා තමයි මේ වගේ සාකච්ඡාවක් ප්‍රධාන වශයෙන්ම පවත්වන්න මෙතරම් ඉක්මන් වෙන්නේ, නැත්නම් මෙතරම් කාලයක් ගිහිල්ලා මහාමතුරු මේ ආකාරයේ තීරණයක් ගැනීමට හේතුව ඒකයි. විශේෂයෙන්ම ඔවුන් සාකච්ඡාවට යන්නේ ඉස්සෙල්ල කිව්වා මෛත්‍රීපාල සිරිසේන වර්තමාන ජනාධිපතිවරයා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන සභාපතිවරයාගේ අවසරයේ ආශිර්වාදයේ මත මේ සඳහා පැමිණෙන බව. ඒකෙන් අදහස් කරන්නේ ඉදිරි පළාත් පාලන මැතිවරණයට පෙර පක්ෂය සමගි කර ඡන්දයට එකට ඉදිරිපත් වීමේ අවස්ථාව ඇති කර ගැනීම. තවත් මෙම සාකච්ඡාවේදී මාධ්‍ය වෙත කෙලින්ම හෙළිදරව් වූ කරුණු වලට අමතරව දෙපාර්ශ්වයේම ආරංචි මාර්ග අනුව අපට දැනගන්නට ලැබෙන්නේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්ව ගොඩනැගූ වර්තමාන සම්මුතුවාදී ආණ්ඩුව තුළ බොහෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂයේ බොහෝ ක්‍රියාකාරකම් විවේචනයට ලක් කරමින් සිටිනවා. මෙම විවේචනයේ තීව්‍ර කිරීම සම්බන්ධයෙන්ුත් ඔවුන් කතාබහට ලක් කරන්නට ඇති බව තමයි එම ආරංචි මාර්ග අපට ප්‍රකාශ කර සිටියේ.
හොඳයි ප්‍රියන්ත, ඇත්තටම දැන් ඔබ සඳහන් කරපු ආකාරයට මේ පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් මේ සාකච්ඡාවෙන් අනතුරුව ප්‍රකාශ කරපු අදහසුත් සැලකිල්ලට ගැනීම වටිනවා. බොහෝ දෙනෙක් ඇත්තටම මෙහිදී අපි දුටුවේ ටිකක් මේ උගුරට හොරා බේත් කනවා වගේ උත්තර ලබා දීමක්. කිසි කෙනෙක් පැහැදිලිව සඳහන් කිරීමක් දක්නට ලැබුණේ නැහැ. මේක ඇත්තටම මේ ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒකාත්මිකතාවයේ ගොඩනැගීම උදෙසා සිදුවන සාකච්ඡාවක් කියලා. කෙසේ හෝ පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේ අදහස් මම මෙහිදී යොදා ගන්නවා. මුලින්ම අවධානය යොමු කරමු සාකච්ඡාවෙන් අනතුරුව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා කියපු අදහස්.
දෙපාර්ශ්වයේම අදහස් බොහෝ දුරට ඉදිරිපත් කළා. වාද විවාද නොගියා නොවේයි, තර්ක විතර්ක නොකළා නොවේයි. දැනට අපි එකඟතාවයකට ආවේ නැහැ. නමුත් ඉතාම සතුටු සාමිචි සාකච්ඡාවක් බවට අවසානයේපත් වුණා. අපි මැතිවරණ ඉලක්ක කරගෙන නෙමෙයි මේ සාකච්ඡාව පැවැත්වුවේ, වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳවයි.
එතකොට දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල් ද සිල්වා මහතා කිව්වේ මෙවන්නක්.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේත් අනුදැනුම ඇතුව පක්ෂය තුල පවතින මතවාදී අරගලයේදී අපි ප්‍රධාන අමාත්‍යවරුන් 7 දෙනා කටයුතු කරන්නේ මේ වැඩපිළිවෙලේදී අතරමැදි සම්බන්ධීකාරකයෙක් හැටියට. ඒ නිසා අපි මේ කරුණු පිළිබඳව පක්ෂ මධ්‍යමකාර සභාවට පක්ෂයේ ගරු සභාපතිතුමා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට දැනුම් දෙනවා.
එතකොට මේ අදහස් යොමු කිරීම සිදු කළේ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය.
කණ්ඩායම් දෙක අතර පොඩි පොඩි දේශපාලන මතකට නිර්මාණය වෙලා තිබුණ පහුගිය කාලේ ඉස්සරහට හදාගෙන අපිට ඉස්සරහට යන්න ගමනක් යන්න පුළුවන් වෙයි. අපි විශ්වාස කරනවා මේ පැත්තෙන් ධනාත්මකව පිළිතුරක් අපිට ලැබෙයි කියලා. ඉතින් අපි හොඳ ආරම්භයක් ගත්තා. දේශපාලන කියන්නේ හැම වෙලෙම චලනය වෙනවනේ. ඉතින් බලමු ඉස්සරහට. අපිට මැතිවරණ නෙමෙයි වැදගත් වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. අපි පක්ෂය වෙනුවෙන් සාකච්ඡා කරේ. මම එදත් කිව්වා අපි එකතු වෙලා ආවොත් එදින එක්සත් ජාතික පක්ෂයට සුමුමා තමයි.
හැබැයි ඉතින් මැතිවරණ ඉලක්ක කරගෙන සාකච්ඡා කළේ නැහැ කියලා කිව්වට සාකච්ඡාව අවසන් වෙලා මේ සාකච්ඡාවට සම්බන්ධ වෙලා හිටිය පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා එළියට ඇවිල්ලා කිව්වේ මැතිවරණය පිළිබඳව සාකච්ඡා කළයි කියලා.
දේශපාලන වශයෙන් ඉදිරි පළාත් පාලන හා පළාත් සභා මැතිවරණය පිළිබඳව සාකච්ඡා වුණා. එහිදී ඔවුන් පිළිගත්තා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකෙන් 90%කට වැඩි ප්‍රමාණයක් ඉන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක. ඒ නිසා එක්කහුව වෙන්න ඕනි කියන මතයේ ඉඳගෙන ඔවුන් සාකච්ඡා කරා. නමුත් අපි පැහැදිලිව කිව්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ එක්සත් ජාතික පක්ෂයත් එක්ක පුටු දාගෙන ඉන්නක එක රාශි වීමට අපිට එකග වෙන්න බෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිපත්ති රැකෙන පරිදි කටයුතු කරොත් ඒ පිළිබඳව සාකච්ඡාවල් ඉදිරියට කරන්න පුළුවන්. එතකන් ඉතින් මේ මට්ටමින් සාකච්ඡා කිරීමෙන් වඩා ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ කියන කාරණාව තමයි දැනුවත් කරේ.
සාකච්ඡාව අවසන් වුණාට පස්සේ මාධ්‍යවේදීන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව වට කරගත්ත යම්කිසි වූ ප්‍රශ්න කිරීමක් සඳහා. හැබැයි මහින්ද රාජපක්ෂ මහතා ඊතරම් පිළිතුරු ලබා නොදී ඉක්මනින් මේ තත්වයෙන් ගැලවි යන ස්වරූපයක් තමයි අපිට දකින්නට ලැබුණේ.
හරි හරි, දැන් ඔයාලට දැන් ඔක්කොම විස්තර කියලා දිනන දෙගොල්ලොම. සාර්ථකයිද අසාර්ථකයිද කියන එක නෙවෙයි ප්‍රශ්නේ. මම විරුද්ධයිනේ ඕන කෙනෙකුට. UMP විරෝධී ඕනම පෙරමුණක් එක්ක ලෑස්ති කතා කරන්න.
ඒ කඳවුර ළඟදීම නිර්මාණය වෙනවද?
මේ වැඩි ගල් යන ඉස්සෙල්ලා දැන් නිර්මාණය වෙමින් පවතින.
දැන් ওই සාකච්ඡාව පිළිබඳව බොහෝ අවධානයක් යොමු වෙලා තියෙන අතරතුරේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලනයේ සක්‍රියව නියැලී සිටීම සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරමින් සිටින එක්තරා ප්‍රධාන විදේශ රටවල් දෙකක් යම් කිසි වූ දූත මාර්ගයක් මගින් හිටපු ජනාධිපතිවරයාට දේශපාලනයෙන් ඉවත් වන්න කියලා යම් කිසි වූ පණිවිඩයක් ලබා දීලා තියෙනවා කියලත් අපිට ආරංචියක් ලැබෙනවා ප්‍රියන්ත. ඇත්තටම මොකක්ද මේ සිදුවීම පසුපස තියෙන කතාව?
පොදිලුක්ෂි සත්‍යන්ත පුවත්පත් කිහිපයක්ම වාර්තා කරලා තිබුණා. ඒත් එක්කම යම්කිසි ආකාරයක දේශපාලන ලෝකේ යටින් තොරතුරු සොයායාමේදී මේ දැනගන්නට ලැබෙනවා. මෙරට ඇමරිකානු තානාපති අතුල් කෙෂප් මහතා සමග ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරන ප්‍රධාන පෙළේ දේශපාලනඥයෙක් නායකයෙකු සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. දැනගන්නට ලැබෙන පරිදි මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා තමයි මෙම සාකච්ඡාව කරලා තියෙන්නේ. එතනදී මෙරට ඇමරිකානු තානාපතිවරයා පැහැදිලිවම ප්‍රකාශ කරලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා මේ කාලය වන විට දේශපාලනයෙන් විශ්‍රාම ගත යුතුව තිබෙනවා කියලා. ඔහු ප්‍රකාශ කරලා තිබෙනවා නාමල් රාජපක්ෂ මහතාට අවශ්‍ය නම් ජාතික නායකයෙකු වීමට අවස්ථාව ලබා දිය හැකි, නැත්නම් ඒ සඳහා උදව් උපකාර ලබා දිය හැකි. එහෙත් මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයෙන් විශ්‍රාම ගැනීම තුළ මෙරට දේශපාලනයේ යම්කිසි ආකාරයක වෙනසකට ලක් කරගන්න පුළුවන්. එම නිසා එම උපදේශය ලබා දෙන්නේ කියන එක තමයි ජී.එල්. පීරිස් මහත්මයාට මෙරට ඇමරිකානු තානාපතිවරයා ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒ වගේම තවත් ආරංචියක් තමයි ඉන්දියානු තානාපති කාර්යාලය ඍජුවම නොවුණත් ඉන්දියාව ආශ්‍රිතව තියෙන බුද්ධි අංශයක ප්‍රධානියෙකු එම ඉල්ලීමම ඉදිරිපත් කර ඇති බව මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයෙන් ඉවත් වීම තුළ ශ්‍රී ලංකාවේ දේශපාල තත්ත්වය වෙන ආකාරයකට ඉදිරියට රැගෙන යා හැකි. එම නිසා මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට දේශපාලනයෙන් ඉවත් වුණොත් එය රටේ දේශපාලන යම්කිසි ආකාරයකට උපකාරයක් වන බව. එසේ වෙතත් ඔවුන් එසේ සඳහන් කළත් ඒකේ අර්ථය විදිහට අපට පැහැදිලි වෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට ක්‍රියාකාරී දේශපාලනයේ සිටීම මෙම අදහස් ප්‍රකාශ කරන තානාපති කාර්යාලවලට යම්කිසි ආකාරයක ගැටලුවක් බවට පත් වී තිබෙන බව. ඒ සමගම මතුවෙච්ච ප්‍රශ්නයක් තමයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනයට ගෙන ඒමට යම්කිසි ආකාරයක උත්සාහයක් තිබේද යන්න. එහෙත් ඔය කියන තානාපති කාර්යාල දෙක හෝ එම තානාපති කාර්යාල ආශ්‍රිත උදවිය හෝ ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් කතාබහට ලක් කර නොමැති බව තමයි වාර්තා වෙන්නේ. මොකද චීන තානාපති කාර්යාලයේ යම්කිසි ආකාරයක සහයෝගයකින් දේශපාලනයට පිවිසීමට ගෝඨාභය රාජපක්ෂ මහතා උත්සාහ ගනිමින් සිටින බවට ඔවුන්ට ආරංචි වී තිබෙන නිසා ඔවුන් ඔහු පිළිබඳව කතාබහ කර නොමැති බව තමයි එම ආරංචි මාර්ග අපට වාර්තා කර සිටියේ.
මීළඟට අවධානය යොමු කරමු හෙට දවසේදී සිදුවන්නට නියමිත තවත් උණුසුම් කතාබහක් පිළිබඳව. ඔබ දන්නවා මහ බැංකු බැඳුම් කර සිදුවීම සම්බන්ධව විශාල ආන්දෝලනයක් පසුගිය කාලවකවානුවේදී ඇති වෙලා තිබුණා. ඊට පස්සේ මේ සම්බන්ධව විමර්ශනය සිදු කරමින් කෝප් කමිටුව විසින් යම් කිසි වූ වාර්තාවක් බහර දුන්න ලැබුවා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට. මේක හෙට දවසේදී විවාදයට ගැනීමට නියමිත බව තමයි ප්‍රියන්ත අපිට වාර්තාවන්නේ. මේ සම්බන්ධව කොයි වගේ කතාබහක්ද දේශපාලන උණුසුමක්ද මේ වෙනකොට නිර්මාණය වෙලා තියෙන්නේ?
ඔදිලික්ෂී මහා බැංකු බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් කෝප් කමිටු වාර්තා පදනම් කරගෙන පාර්ලිමේන්තු විවාදයක් හෙට අඟහරුවාදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි. මේ විවාදයේ මීට කලින් පැවැත්වීමට තමයි යෝජනා කෙරුණේ විපක්ෂයේ පැත්තෙන්. නමුත් ආණ්ඩුවේ කල් දැමුවා. ඒ අනුව 24 වෙනිදා, ඒ කියන්නේ හෙට දිනේ මේ විවාදයේ පැවැත්වීමට නියමිතයි. මෙහිදී තවත් වාර්තා වෙන විශේෂ කරුණක් තමයි මහා බැංකු බැඳුම් කර සිද්ධියට වගකිවිය යුතු යම්කිසි පාර්ශ්වයන් සිටිනම් එම පාර්ශ්වයන්ගේ තරාතිරම නොබලා හිතවත්කම නොබලා දඬුවම් ලබා දිය යුතුයි කියලා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරයේ විතිබෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ පැත්තිනුත් මේ සම්බන්ධයෙන් යම් යම් අදහස් ප්‍රකාශ වෙලා තිබුණත් බොහෝ විට මෙම මහා බැංකු බැඳුම් කර සිද්ධියට දැඩි විවේචන එල්ල වෙන්නේ ආණ්ඩුව තුළ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන්ගෙන්. ඒ වගේම ඒකාබද්ධ විපක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ සිටින බොහෝ අය මේ සම්බන්ධයෙන් බොහොම දැඩි විදිහට කතාබහට ලක් කරලා තිබුණා. ඒ අනුව අපිට හිතා ගන්න පුළුවන් බොහෝ වෙලාවට අඟහරුවාදා පාර්ලිමේන්තු විවාදයේ අවස්ථාවේදී ආණ්ඩුවේ ඇතුළේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, ආණ්ඩුවෙන් පිට ඉන්න ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරන පාර්ශවයේ, ඒ වගේම විපක්ෂයේ අනෙකුත් පාර්ශ්ව ඔක්කොම වගේ එක මතයක සිට මේ විවාදය සඳහා සහභාගී වෙයි, වගකී යුතු සියලු දිනාට තරාතිරම නොබලා දඬුවම් ලබා දිය යුතු බව ප්‍රකාශ කරයි කියන එක අපිට යම්කිසි ආකාරයක මේ වෙන විදිහට පැහැදිලිලා තියෙනවා. මේ විවාදයේදී ඒ ආකාරයට ක්‍රියා කරන්න ඉඩකඩ තිබෙන බව.
ඔයත් එක්කම වාර්තා වෙනව නේද ප්‍රියන්ත, මේ කැබිනට් සංශෝධනයක් පිළිබඳවත් මොන ආකාරයෙන්ද මේ සංශෝධනය සිදු කිරීමට නියමිත කියලා දැනට වාර්තාවන්නේ?
ඇත්තටම දිල්රුක්ෂි, මෙම බැඳුම් කර විවාදයෙන් පස්සේ තමයි කැබිනට් සංශෝධනයක් සිද්ධ වෙනවා නම් සිද්ධ වෙන්නේ කියන ආරංචිය තමයි තිබෙන්නේ. අපි කැබිනට් සංශෝධනයක් සම්බන්ධයෙන් පසුගිය සතියේ ප්‍රකාශයක් කළා අපට ලැබුණු යම් යම් තොරතුරු අනුව. ඒ තමයි EPDP සංවිධානයේ ඩග්ලස් දේවානන්ද මහත්මයා සහ ඒ වගේම ලංකා කම්කරු කොංග්‍රසයේ අරුමුගුන් තොණ්ඩමන් මහතාට කැබිනට් අමාත්‍ය ධුරයන් දෙකක් ලබා දීමට නියමිතව තිබෙනවා කියන කාරණය. කොහොම වුණත් බැඳුම් කර සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදයෙන් පස්සේ බොහෝ දුරට දේශපාලනයේ මෙවැනි වෙනස්කමක් සිද්ධ වෙන ආකාරය තමයි දැනට තිබෙන කරුණු අනුව අපර කිනා කියන්නට තිබෙන්නේ. විශේෂයෙන් අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා අතර මේ විවාදයෙන් පසු විශේෂ සාකච්ඡාවක් පවත්වන්නත් නියමිත බව වාර්තා වෙනවා. ඒත් එක්කම මතභේදයට තුඩු දී ඇති ඇමතිවරුන් සමහර ක්‍රියාවන් තියෙනවා, සමහර අමාත්‍යවරුන්ගේ සමහර ක්‍රියාවන් දේශපාලන ලෝකයේ යම්කිසි ආකාරයකට මතභේදයට තුඩු දීලා තිබුණා. මේ අමාත්‍යවරුන්ගේ වෙනස්කමකුත් සිද්ධ වෙන ආකාරය තමයි පෙනෙන්නේ. තවත් කතාවක් තියෙනවා, ඒකාබද්ධ විපක්ෂයෙන් යම් යම් පිරිසක් ආණ්ඩුවට එකතු කරගෙන ඔවුන්ට අමාත්‍ය ධුර පිරිනැමීමේ සූදානමකුත් තිබෙන බව. කොහොම වෙතත් කැබිනට් සංශෝධනයක් පිළිබඳව දේශපාලන ආරංචි මාර්ග අනුව ආණ්ඩුව අභ්‍යන්තරයෙන් කතාබහට ලක් වෙමින් තිබෙනවා.
දැන් දැන් මීළඟට මේ පසුගිය කාලයේදී තවත් වඩාත් කතාබහට ලක්වුණු කතාවක් තමයි මේ පුංචි ඡන්දය පවත්වනවද නැද්ද කියන කාරණාව. ප්‍රියන්ත, අපි ගිය සතියේදීත් කතාබහ කළා මේ සීමා නිර්ණ කමිටු වාර්තාව බාර දීම හා සම්බන්ධව වන සිදුවීම. දැන් සීලු දෙනාගේ මත්සන් සහිතව මේ වාර්තාව බාර දීලා තියෙන්නේ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසල් මුස්තපා මහතාට. නමුත් අපිට වාර්තා වෙනවා මේක තාම ගැසට් කරන්නට සූදානමක් නැහැ, මේ කර්තව්‍ය ප්‍රමාද වෙමින් පවතිනවා කියලා. අපිට වාර්තා වෙනවද මේට අදාළ සිදුවීම් මොනවහරි?
ඔව්, පළාත් පාලන සීමා නිර්ණය පිළිබඳ වාර්තාව එම කමිටුවේ සභාපති අශෝක පීරිස් මහත්මයා බාර දුන්නා විශේෂ බාර අමාත්‍ය ෆයිසල් මුස්තපා මහතාට. ඉන්පසු සිදු විය යුත්තේ එහි සීමා නිර්ණයන් සහ කොහොමද සමානුපාතික ක්‍රමයට නියෝජිතයන් තේරීපත් වෙන්නේ, කොට්ටාශ ක්‍රමයට කොහොමද නියෝජිතයන් තේරීපත් වෙන්නේ කියලා යන ආකාරයෙන් ගැසට් පත්‍රයේ සඳහන් කරේ ප්‍රසිද්ධ කිරීම. නමුත් ගැසට් කිරීම ප්‍රමාදයට ලක් වෙනවා. ඒකට ප්‍රධාන හේතුවක් තමයි ආණ්ඩුවම නියෝජනය කරන රව් ෆකීම් යෝගී මනෝ ගණේෂන් කියන අමාත්‍යවරුන් දෙන්නගේම ප්‍රධානත්වයෙන් ඩග්ලස් දේවානන්ද මහත්මයා ඉපිඩිපි සංවිධානයේ එහෙම එකතු කරගෙන සුරුපක්ෂ ගණනාවක් පසුගියදා සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ සාකච්ඡාවේදී ඔවුන් තීරණය කළා ඔවුන්ට මෙම අලුත් සීමා නිර්ණයෙන් අවශ්‍යයක් සිද්ධ වෙනවා සුරුපක්ෂවලට. ඒ නිසා ගැසට් කිරීමට පෙර ඔවුන් සමග සාකච්ඡාවක් අවශ්‍යයි කියලා ආණ්ඩුවේ නායකයන් විශේෂයෙන්ම අදහස් කළේ අග්‍රාමාත්‍යවරයා ශ්‍රීලන්ත සංචාරයෙන් පසු දිවයිනට පැමිණි ඊයේ. ඒ අනුව මෙම සාකච්ඡාව මෙම සතිය තුළදී සිදුවේ කියලා තමයි විශ්වාස කරන්නේ. ඔවුන් කියා සිටින්නේ ඔවුන්ට අවශ්‍යයක් වන නිසා මෙම සීමා නිර්ණය වාර්තාව සම්බන්ධයෙන් තමන් බරපතල විදිහට සාකච්ඡා කළ යුතු බව. මේකිනුත් හැබැයි පෙනෙන්නේ විචාරකිනුත් කියන ආකාරයට තවදුරටත් මෙම වාර්තාව ගැසට් කිරීම ප්‍රමාද වීම තුළ ඡන්දය තවදුරටත් ප්‍රමාද වෙන්න හැකියාව තිබෙන බව.
හොඳයි ප්‍රියන්ත, ඔබ මේ අගමැතිතුමාගේ ස්විට්සර්ලන්ත සංචාරය පිළිබඳව මතක් කිරීමත් හොඳයි. මොකද මේ පසුගිය සතියේදී ශ්‍රී ලංකාවෙත් ලෝකෙත් මේ සම්බන්ධව විශේෂ අවධානයක් යොමු වෙලා තිබෙන ලෝකාර්ථික සමුළුව පිළිබඳව. මේ සමුළුවට අගමැතිවරයා විදිහට රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු තවත් කිහිප දෙනෙකු සහභාගී වෙලා හිටියා. රවි කරුණානායක, හරින් ප්‍රනාන්දු, මලික් සමරවික්‍රම, මෛත්‍රී වික්‍රමසිංහ වගේ අය. අපි දැනගන්න කැමති මේ ආර්ථික සමුළුවේදී ශ්‍රී ලංකාවට ලැබුණු සහයෝගීතාවන් මොනවාද? මොන වගේ එකඟතාවන් වලටද ශ්‍රී ලංකාව රාජ්‍යයක් විදිහට එළඹියේ? මේ වගේ කරුණු සම්බන්ධයෙන් කොයි වගේ සමාලෝචනයක්ද ඔබට ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ ගැන අපිට?
ඔදිලුක්ෂේ, පසුගිය සතියේදී ශ්‍රී ලංකා දේශපාලනය තුළ කතාබහට ලක්වෙච්ච තවත් ප්‍රධාන කාරණයක් තමයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ශ්‍රීලන්ත සංචාරය. එහිදී ඔහු ලෝක ආර්ථික සමුළුවට තමයි සහභාගී වුණේ. ශ්‍රීලන්තයේ ඩාවෝස් නුවර ලෝක ආර්ථික සමුළු මධ්‍යස්ථානයේ තමයි මෙම සමුළුව පැවැත්වුණේ. මෙහිදී විශේෂ අවධානය යොමු වුණේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විවිධ රටවල රාජ්‍ය නායකයන් සමග ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විවිධ සාකච්ඡා පැවැත්වුවා. විශේෂයෙන්ම ප්‍රධාන අවධානයක් යොමු වෙච්ච කාරණයක් තමයි අග්‍රාමාත්‍යරයා ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරුමුණු ගැසුණා. එතනදී මූලික වශයෙන් ඉදිරියේදී මාර්තු මාසයේදී ජිනීවා නුවර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන වාර්තාවකුත් මානව හිමිකම් කොමිසම් විසින් ඉදිරිපත් කිරීම සූදානමක් තිබෙන බව තමයි දැනගන්න ලැබෙන්නේ. එම අතර වාරයේදී ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා අග්‍රාමාත්‍යරයා මුණ ගැසීම විශේෂ වැදගත්කමක් ඉසිලුවා. එහිදී අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ධනාත්මක පසුබිමක් අත්පත් කර ගනිමින් සිටින බව ඒ සමන්ට සතුටක් බව ප්‍රකාශ කරලා තිබුණා. ඒත් එක්කම මෙම මානව හිමිකම් ශ්‍රී ලංකාව තුළ තහවුරු කරලා එහි ස්ථාවර භාවයකින් ඒවා ඉදිරියට අරගෙන යාම සම්බන්ධයෙන් තමන්ට අපේක්ෂාවක් තිබෙන බව ප්‍රකාශ කරලා තිබුණා. ඒත් එක්කම යුද්ධයෙන් පීඩාවට පත්වෙන ජනතාවගේ සිත් සුවපත් කිරීම සඳහා ශ්‍රී ලංකාව ගන්නා උත්සාහය පිළිබඳවද ඔහු සතුට පළ කරලා තිබුණා. අග්‍රාමාත්‍ය ඉතා පැහැදිලිව කියලා තිබුණා අල් හුසේන් කුමරුට සියලු ජනතාවගේ අයිතිවාසිකම් ව්‍යවස්ථාවක් මගින්ම තහවුරු කිරීම තමන්ගේ අරමුණ බව. ඒත් එක්කම ජනතා අයිතිවාසිකම් හා බැඳුණු සියලු ආයතන එවගේම නිලධාරීන් වෙත විශේෂ පුහුණුවක් එවගේම විශේෂ පරිචයක් ලබා දීම තම සූදානම් බවත් අග්‍රාමාත්‍යලා කියලා තිබුණා. ඊට අමතරව ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර දීපාර්ශ්වීය සාකච්ඡා පැවැත්තුණා. ඒත් එක්කම ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා වියට්නාමයේ සංචාරය කරන නියමිතව ලබන අප්‍රේල් මාසේ ඒ සම්බන්ධයෙනුත් සාකච්ඡාවට ලක් කරලා තිබුණා. ඊට අමතරව තවත් රටවල් ගණනාවක රාජ්‍ය නායකයන් සමග ශ්‍රී ලංකාවට අදාළ කරුණු රැසක් මේදී සාකච්ඡාවට ලක් වෙලා තිබුණා. දිල්රුක්ෂි,
හොඳයි ප්‍රියන්ත, ඒත් එක්කම මම මතක් කරන්න කැමති සංහිඳියා ක්‍රියාදාමයේ පිළිබඳවත්, ඒ සම්බන්ධව මානව හිමිකම් කොමසාරිස්වරයා සමග අගමැතිවරයා සිදු කරපු ඒ සාකච්ඡාව පිළිබඳවත් මතක් කරද්දී අපිටත් විශේෂිත කාරණාවක් තියෙනවා අපේ ආදරණීය අසන්නට මතක් කරන්න. සංහිඳියා ප්‍රවිචාරණ කාර්යසාධක බලකායේ නිර්දේශ ඇතුළත් වාර්තාව පසුගියදා රජයේ වෙත නිල වශයෙන් බාර දීම සිදු වුණා. හෙට දවසේදී අපේ හෙට වැඩසටහන තුළින් අපි සාකච්ඡා කරන්න සූදානම් මේ වාර්තාවේ අන්තර්ගත කරුණු සහ මතභේදයට ලක් වෙලා තියෙන කරුණු මොනවද කියන කාරණාව සම්බන්ධයෙන් කාර්යසාධක බලකායේ අදහස් මොනවද කියලා. ඒ නිසා සංහිඳියා ප්‍රවිචාරණ කාර්යසාධක බලකායේ නියෝජිතවරයෙක් විදිහට, සමාජිකයෙක් විදිහට ගාමිණී වියන්ගොඩ මහතා සමගින් ගෙනෙන විශේෂිත සාකච්ඡාවක් හෙට වැඩසටහනින් බලාපොරොත්තු වන්න. හොඳයි, අපි එහෙමනම් මීළඟ කාරණයට යමු. පසුගිය කාලයේදී විශාල ආන්දෝලනයකට ලක්වුණු තවත් සිදුවීමක් තමයි මේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය හා සම්බන්ධ වුණු සිදුවීම. අපි දැක්කා පසුගිය කාල වකවානුවේදී විවිධ මත මේ සම්බන්ධයෙන් ඇති වෙලා තියෙනවා. ඒ මත අතරට ප්‍රධාන වශයෙන් එක්කුණු කාරණාවක් තමයි ප්‍රියන්ත, ඒ කාලයේදී හිටපු යුද හමුදාපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා මේකට වගකිව යුතුයි කියලා. මොකද මේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් විදිහට යුද හමුදා බුද්ධිංශ සමාජිකයන් මේ වෙනකොට හඳුනාගෙන තියෙන නිසා අපි දැනගන්න කැමති මේ සම්බන්ධ වන විශේෂිත තොරතුරු. මොකද මේ සම්බන්ධව යම් කිසි කරුණු විමසීමක් සිදු කරලා තිබෙන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් මොන වගේ කරුණුද මෙහිදී ඔහුගෙන් ඇහුවේ සහ ඔහු ලබා දුන්න පිළිතුරු මොනවද කියලා ඔබට වාර්තාවන්නේ?
ඔව් බිල්ලුක්ෂි, සරත් පොන්සේකා මහත්මයා, එහෙම නැත්නම් වර්තමානයේ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා මහත්මයාගෙන් පැය 5කට අධික කාලයක් ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා සිකුරාදා දිනේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, එහෙම නැත්නම් CID ඔහුගෙන් විමසූ කාරණා මොනවාද යන්න අපිට පොලිසිය පැත්තෙන් දැනගන්නට ලැබෙන්නේ නැහැ. එහෙත් ඔහුගේ නිමසු කාරණා සම්බන්ධයෙන් ඔහු ප්‍රකාශයක් කරලා තිබුණා. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වන ලසන්ත වික්‍රමතුංග මහත්මයා 2009 ජනවාරි 9 වෙනිදා ඝාතනයට ලක් වෙන්නේ අත්තිඩිය ප්‍රදේශයේදී ඔහුගේ මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියේදී. එතෙන්දී කාරණා කිහිපයක්ම සැකසහිත තැන් මතු වුණා. ඒ තමයි ප්‍රධාන වශයෙන්ම මුලින්ම ප්‍රකාශයට පත් වුණා වෙඩි තැබීමකින් ඔහු මිය ගිය බව. ඉන් අනතුරු සොයාගෙන ලැබුවා උල් සහිත අවියකින් ඔහුට පහර දීමක් සිදු කර ඇති බව. එම නිසා ඔහු මිය ගිය බව. එසේ වෙතත් ආපහු පසුගිය වසරේ සැප්තැම්බර් මාසේ 27 වෙනිදා ඔහුගේ දේහය යලි ගොඩ අරගෙන යලිත් පරීක්ෂණයක් පැවැත්තුවා. කොමරි අවසානයේ බුද්ධිවංශයේ සැරේන්වරයෙකු අත්අඩංගුවට ගත්තා ලසන්ත වික්‍රමතුංග මහත්මයාගේ රියදුරා ලබා දුන් යම් යම් සාක්ෂි මත. ඒ අතරවාරයේ තමයි කෑගල්ල ප්‍රදේශයේදී තවත් බුද්ධිවංශ නිලධාරියෙකු සියදිවි නසා ගන්න ලිපියක් ලියා තබා තමන් තමයි ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට ලක් කළේ කියලා. කෙසේ වෙතත් මේ අතරවාරයේ තමයි සරත් පොන්සේකා මහත්මයාගෙන් CID ප්‍රශ්න කරන්නේ. එතනදී ප්‍රධාන වශයෙන් අපිට කියන්නට තියෙන කාරණේ තමයි සරත් පොන්සේකා මහත්මයා මේ ලසන්ත වික්‍රමතුංග මහත්මයා සමග යම් යම් ආකාරයක මත ගැටුමක් ඇති කරගෙන තිබුණයි කියලා අතීතයේදී බොහෝ වාර්තා පළ වුණා. විශේෂයෙන්ම සරත් පොන්සේකා මහත්මයා හමුදාපතිවරයා ලෙස කටයුතු කරද්දී ඔහු ලබාගත් බෙන්ස් රථයක්, නැත්නම් ඔහු ලබාගත් සුඛෝභෝගී වාහනයක් පිළිබඳව ලසන්ත වික්‍රමතුංග මහතා සිය පුවත්පත් හරහා ඉලිදරව් කරමින් සිටියා. ඒ වගේම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් කියවුණු විද්‍යානා ගනුදෙනු සම්බන්ධයෙන්ද ලසන්ත වික්‍රමතුංග මහතා සිය පුවත්පත් හරහා ඉලිදරව් කිරීමක් කළා. මේ අනුව තමයි මෙම චෝදනා එල්ල වුණේ. සරත් පොන්සේකා මහත්මයා දැන් කියන්නේ පසුගිය රාජපක්ෂ ආණ්ඩුවේ බොහෝ පිරිස් තමන් වෙත මේ ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල කළා. ඒ සඳහා එම චෝදනා එල්ල කරු පිරිස් තමයි වගකිව යුත්තේ. එසේ වගකීමක් තිබියදී තමන්ගේ චෝදනා එල්ල කිරීම අසාධාරණයි. ඒ සියලු කාරණා තමන් CID වෙත ප්‍රකාශ කළා කියලා. කොහොම හරි අපට දැනගන්න ලැබෙන්නේ නම් පොලිසිය පාර්ශවයෙන් ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සරත් පොන්සේකා මහත්මයාට එල්ල වෙච්ච සියලු චෝදනා සම්බන්ධයෙන් ඉතාමත්ම දීර්ඝ විදිහට ප්‍රශ්න කර තිබෙනවා. ඒ අනුව සරත් පොන්සේකා මහතාත් එකල හිටපු යුද හමුදාපතිවරයා විදිහට ඉන් ප්‍රශ්නවල පිළිතුරු ලබා දීලා තිබෙනවා. කොහොම හරි ඔහුට එල්ලවන චෝදනාවට ඔහු පොලිසියක් හමුවේ, ආරක්ෂකංශයක් හමුවේ එලිදරව් කරපු, එහෙම නැත්නම් පිළිතුරු ලබා දුන්න පළවෙනි අවස්ථාව විදිහට තමයි දිල්රුක්ෂි මේ අවස්ථාව සලකා බලන්න පුළුවන්.
පසුගිය සතියේදී සිදුණු දේශපාලනික පෙරළි අතර තවත් සුවිශේෂී පෙරළියක් සිදු වුණා. අතුරුලිය රතනහාමුදුරන් හදිසියෙම තීරණය වෙනස් කළ ස්වාධීන මන්ත්‍රීවරයෙකු විදිහට පාර්ලිමේන්තුවේ කටයුතු කරන්නට තීරණය කළා තිබුණා. මේක විශාල ආන්දෝලනයක් ඇති කරපු සිදුවීමක්. අපි දැක්ක උන්වහන්සේ මාධ්‍යයට යම්ම් ප්‍රකාශනිකුත් කරනවා. ඊට අමතරව තව දැක්ක අපි ශ්‍රී ලංකාව යහපත් මාවතකට අරගෙන යාම සඳහා කැපවන ජනතා බලවේගයක් ගොඩනගනවා යයි කියපු විදුරු වික්‍රමනායක මන්ත්‍රීවරයා නැවත වතාවක් තමන්ගේ තීන්දුව සහ තීරණය වෙනස් කරනු ලැබුවා. මා කැමති මේ සිදුවීම් දෙක හා සම්බන්ධව සවිස්තරාත්මක තොරතුරු ඔබෙන් මීළඟට දැනගන්න ප්‍රියන්ත.
උදිල්ලුක්ෂි අතුර්ලි රතනහිමියන් පාර්ලිමේන්තුවට පිවිසියේ එක්සත් ජාතික පෙරමුණ නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු විදිහට උන්වහන්සේ පසුගියදා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවීමෙන් ප්‍රකාශ කළා තමන් ස්වාධීනව කටයුතු කරන බව. හැබැයි ඒකෙන් උන්වහන්සේ අදහස් කළේ නැහැ ආණ්ඩුවෙන් ඉවත් වන බව. ආණ්ඩුවේ දිගටම රැඳී සිටිමින් දේශපාලන පක්ෂයක් නියෝජනය නොකර ඍජු අදහස් ප්‍රකාශ කිරීමට අවශ්‍යතාවය තිබෙන බව තමයි උන්වහන්සේ කිව්වේ. ඒ අනුව උන්වහන්සේ කලින් හෙළවුරු මේ සමාජික විදිහට කටයුතු කළා. නමුත් උන්වහන්සේ කිව්ව දැන් අවුරුදු ගණනාවකින් හෙළවුරු මේ සමාජිකත්වයක් Tamanට නැහැ. ඉන්පසු පාර්ලිමේන්තුවේ 38 එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු විදිහට දැන් ඒකත් ඉවත් කරගෙන තමයි පාර්ලිමේන්තුවේ සාමාන්‍ය මන්ත්‍රීවරයෙකු නැත්නම් ස්වාධීන මන්ත්‍රීවරයෙකු විදිහට කටයුතු කරනවා. ඒ නිසා ආණ්ඩුව විවේචනය කිරීමේ අවස්ථාව Tamanට තිබෙන බව. ඒකම උන්වහන්සේ කිව්වා විකල්ප පාර්ලිමේන්තුවක් විදිහට ක්‍රියාත්මක වන ජාතික සභාවක් ගොඩනගනවා කියලා. ඒ කියන්නේ පුළුල් ජාතික හා මහජන ව්‍යාපාරයක් තමයි ගොඩනගනවා කියලා කිව්වේ. එක එක විවේචනත් එල්ල වුණා උන්වහන්සේ මේ කරන්න යන්නේ එක්තරා ආකාරයක රඟපෑමක්. එහෙම නැත්නම් උන්වහන්සේ මේ කරන්න යන්නේ චම්පික රණවක අමාත්‍යවරයාගේ ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග වලට සහාය පළ කිරීම සඳහා යම් කිසි ව්‍යාපාරයක් ගොඩනැගීම. නමුත් උන්වහන්සේ කියලා තිබුණා තමන්ගේ සහ චම්පික රණවක අමාත්‍යවරයාගේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ වෙනස්කම් ගණනාවක් ඇති බව. ඒ වගේම රතන හාමුදුරු කිව්වා මේ ආණ්ඩුව යටතේ තමන්ම මැදිහත් වෙලා තමන්ම ගොඩක් මැදිහත් වීම ඇති කරගෙන පිහිටවපු මේ ආණ්ඩුවෙන් යම්කිසි ප්‍රයෝජනයක් ලබා ගැනීමට නම් මෙයා හරි විවේචන අවශ්‍ය බව. ඒ වගේම ඔබ මතක් කළා විදුරු වික්‍රමනායක මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳ ඔහු සම්බන්ධන පසුගිය සතියේ අවධානය යොමු වුණේ ඔහු කියලා තිබුණා තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොරණ ආසනයේ සංවිධායකවරයා එහි බලමණ්ඩලය රැස් කරලා ඒ අනුව තමන් තීරණයක් ගන්නවා කියලා මන්ත්‍රී ධූරයෙන් ඉවත් වෙන්න හෝ ස්වාධීන මන්ත්‍රීවරයෙක් ඉදිරියට කටයුතු කරන්න. නමුත් හොරණ ආසන බලමණ්ඩලය රැස් වෙලා එහි සමාජිකයන් ප්‍රකාශ කරලා තිබුණේ ඔහු තවදුරටත් මන්ත්‍රී ධූරයේ සිටිය යුතුයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ යුතුයි කියලා. එම නිසා විදුරු වික්‍රමනායක මහත්තයා කිව් කාරණා පසක තිබල ඒවා ආපස්සට අරගෙන ජනතා කැනත් අනුව කටයුතු කරනවා කියලා ඔහුගේ කිසිදු වෙනසක් සිදු නොවන බව තමයි මාධ්‍යවිත අවසන් වශයෙන් දැන්නුවේ.
තවත් කාරණයක් තමයි ප්‍රියන්ත දැන් සංහිඳියා ක්‍රියාදාමයේ සම්බන්ධව විශේෂ අවධානයක් සහ කතාබහක් යොමුලා තියෙන මේ වගේ කාලවකවානුවක පසුගිය වසරේදී උතුරු පළාත් මහා අමාත්‍ය සීවී විග්නේශ්වරන් මහතාගේ මූලිකත්වයෙන් දෙමළුනි නෙගටිව් එහෙමත් නැත්නම් එළුඟ තමිල් කියන ව්‍යාපාරයේ ආරම්භ වීම පිළිබඳව විශේෂිත කතාබහක් ඇති වෙලා තිබුණා. සංහිඳියා ක්‍රියාදාමයට මේක අනියම් ආකාරයකින් තර්ජනයක් වන්නට ඉඩකඩ තියෙනවා කියන කාරණය පසුබිම් කරගෙන අපිට මතකයි ඔක පළවෙනි වතාවට යාපනයේදී පැවැත්ුණා. ඊට පස්සේ එහි දෙවන රැස්වීම ජනතා ඒකරාශී වීම මේ 21 වෙනිදා පවත්වන්නට නියමිත වෙලා තිබුණා මඩකලපුව නගරයේදී. මේක සම්බන්ධවත් විශේෂිත කතාබහක් තියෙනවා මේක හදිසියෙම කල් දැමුවා කියලා. මොකක්ද මේ එළුඟ තමිල් ව්‍යාපාරයේ මඩකලපුව පැවැත්වීමේ අභිලාෂය වෙලා තිබුණේ සහ මේක කල් දමන්නට හේතුව විදිහට මොකක්ද මේ වෙනකොට වාර්තා වන්නේ?
මේකේ විශේෂ අවධානය ලක් වෙන ප්‍රධාන හේතුවක් තමයි උතුරු පළාතේ මහා ඇමති විග්නේශ්වරන් මහතා මේකට නායකත්වය ලබා දීම. ඇත්තම කියනවා නම් අපට දැනගන්න ලැබුණු පරිදි මෙහි සම සභාපතිවරු 3 දෙනෙක් ඉන්නවා මේ ව්‍යාපාරයේ. එකෙක් තමයි විග්නේශ්වරන් මහත්මයා, තව ටී වසන්ත රාජා කියලා මහත්මයෙක්, ඒ වගේම වෛද්‍ය පී ලක්ෂ්මන් කියලා මහත්මයෙක්. මෙම සම සභාපති ධර්මින් තමයි මෙම එළඟ තමිල් කියන ව්‍යාපාරය ඉදිරියට අරගෙන යන්නේ. යාපනයේදී මේ පැවැත්වුණා. ඒදී බොහෝ කතා බහට ලක් වුණා. ඉන් පස්සේ 21 වෙනිදා තමයි නැගිනේරදී එහෙම නැත්නම් මඩකලපුවේදී මේක පවත්වන නියමිතව තිබුණේ. එහෙත් ඒ කල් දැමීමට හේතුව ලෙස සංවිධායකයන් ප්‍රකාශ කළේ පසුගිය පොංගල් උත්සවයේ නිමිත්තෙන් එම ප්‍රදේශයේ පාසල්වලට නිවාඩුවක් ලබා දීලා තිබුණා 13 වෙනිදා. ඒ වෙනුවට පසුගිය සතියේ 21 වෙනිදා ඒ පැවැත්වීමට නියමිතව තිබුණු නිසා ඒ සඳහා අවස්ථාවක් ලබා දීමට තමයි ඔවුන්ගේ ව්‍යාපාරයේ විරෝධතා ව්‍යාපාරයේ එදින නොපවත්වා කල් දැමුවේ. හැබැයි ඔවුන් පැහැදිලිවම දැන් ප්‍රකාශ කරනවා පෙබරවාරි මාසේ 10 වෙනිදා මඩකලපුවේදී මෙම ව්‍යාපාරය තමයි උද්ඝෝෂණය පවත්වනවා කියලා. ඒත් එක්ක මේකේදී අරමුණු පැහැදිලි කළොත් එහෙනම් ඔවුන්ගේ ප්‍රධාන අරමුණු කිහිපයක් තියෙනවා. එකක් තමයි උතුරේ ඉඩම් ප්‍රශ්නය. තමන්ට හිමි ඉඩම් තමන්ට ලබා දීම, දෙමළ ජනතාවට හිමි ඉඩම් ලබා දීම. ඒත් එක්ක ෆෙඩරල් ක්‍රමයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කළ යුතුයි කියන එක. ඒත් එක්කම ජාත්‍යන්තර පරීක්ෂණ අවශ්‍යයි සිදුවායයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්න. ඒත් එක්කම අතුරුදන් වූවන් පිළිබඳව වහාම සොයා බැලිය යුතුයි. ඒ වගේම උතුරේ සමහර තැන්වල අවශ්‍ය නොවන හමුදාවන් සිටින මේ හමුදාවන් ඉවත් කරගත යුතුයි. ඒත් එක්කම දේශපාලන සිරකරුවන් ලෙස ඔවුන් නම් කරන පිරිස් ඉන්නවා, ඔවුන් නිදහස් කළ යුතුයි. එහෙම නැත්නම් නඩු පැවරිය යුතුයි. ඒත් එක්කම ඉදිරියේදී හදනවායයි කියන මුල් පියවර තබල තියෙන නව ව්‍යවස්ථාවේදී සුළු පක්ෂවලට අයිතිවාසිකම් ලබා දීමට කටයුතු කළ යුතුයි. මේව තමයි ඔවුන්ගේ අරමුණු විදිහට ඔවුන් ප්‍රකාශයටපත් කරන්නේ. ඒ වගේම පැහැදිලිව පෙනෙනවා මේ මඩකලපුවේ පවත්වන මෙම එළුහ තමිල් ව්‍යාපාරයේදී ඉදිරි මාර්තු මාසයේදී ජිනීවා වෙත යම්කිසි ආකාරයක පණිවිඩයක් දෙන්නත් මොවුන් සූදානම් සිටින බව.
එහෙමනම් සාකච්ඡාව නිමා කරන්නට මම ඔබෙන් අහන්නට කැමති ප්‍රියන්ත, මේ එළුහ තමිල් ඔය ආකාරයෙන් කල් ගියා මේ අපිට දැනගන්න තියෙන ආකාරයට 21 වෙනිදා සෙන්සුරාදා පවත්වන්නට නියමිත වෙලා තිබුණේ. නමුත් 27 වෙනිදා පවතින රජයේ ක්‍රියාදාමයන් වලට විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්ෂයේ විශාල ජනහමුවක් සූදානම් කරන්නට ලෑස්ති වෙලා ඉන්නවා නුගේගොඩ ප්‍රදේශයේ. මේ සම්බන්ධව තියෙන සූදානම් පිළිබඳව කතාබහ කරමින් අපිට මොනවද දැනගන්න තියෙන්නේ?
ඔදිලුක්ෂි, දේශපාලන ශේෂයේ ඉදිරියට තියෙන කාරණයක් පිළිබඳව දැඩි ලෙසම කතාබහට ලක් වෙන්නේ එම කාරණේ තමයි. මේ දිනවල ශ්‍රී ලංකාව තුළ 27 වෙනිදා නුගේගොඩ මන්සන්දියේදී ඒකාබද්ධ විපක්ෂයේ දැවැන්ත මහජන රැලියක්, විරෝධතා රැලියක් සූදානම් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් අදහස් ප්‍රකාශ කරනවා. දැනගන්න ලැබෙන පරිදි ඇතැම් දේශපාලනඥ විශේෂයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත් අබේගුණවර්ධන වගේ හිටපු අමාත්‍යවරුන් ප්‍රකාශයට පත් කළ තිබෙනවා අප මෙතෙක් ඒකාබද්ධ විපක්ෂයේ නොදැක්ක මුහුණු කිහිපයක්, නැත්නම් දේශපාලනඥයන් කිහිප දෙනෙකු මෙම වේදිකාවට ගොඩවන බව. එතනදී ඔවුන් එක්සත් ජාතික පක්ෂයේ සමහර මන්ත්‍රීවරුන් සමග කතාබහට ලක් කරමින් සිටිනවා කියලා කියනවා. එතකම ආණ්ඩුව තුළ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ අය සමග කතාබහට ලක් කරමින් සිටිනවා කියලා කියනවා. කොහොමුණත් පසුගියදා ඉවත් වුණු ප්‍රියංකර ජයරත්න මන්ත්‍රීවරයා මෙම අවස්ථාවට එක්වේ කියලාත් කියනවා. කොහොම හරි ඔවුන් කියන්නේ අලුත් මුහුණු රසක් දක්නට ලැබෙනවා. ඒ වගේම වෙනදා නොසිටි මහා ජනකායක්, නැත්නම් ඔවුන් ප්‍රකාශ කරන පරිදි ලක්ෂ සංඛ්‍යාත ජනකායක් මෙම රැලියට සහභාගී කරවන බව ප්‍රකාශ කරනවා. ඒ සමගම මතක් කරන්න ඕනේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැහැදිලිවම මෙම රැලියට එකතු වන බව ප්‍රකාශ කරලා තියෙනවා. ඔහු ඊයේ ජාතික නිදහස් පෙරමුණ පැවැත්වූ විශේෂ මහා සමුළුවට සුගතදාස ක්‍රීඩාංගණයේදී ඒකටත් සහභාගී වුණා. ඒ වගේම 27 වෙනිදා රැලියට ඔහු ඉතිරුවම සහභාගී වෙනවා. ඒ ඔහු ඉතා පැහැදිලිව ප්‍රකාශ කළ තිබීමත් මෙම රැලිය සාර්ථක ආකාරයෙන් පවත්වාගෙන යාමට සංවිධායකයන්ට උදව් උපකාරයක් වේවි කියලා තමයි අපට හිතෙන දෘක්ෂි.
හොඳයි ප්‍රියන්ත, බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබට. ශ්‍රී ලංකාවේ පසුගිය සතියේදී වාර්තා වෙන සහ තවමත් වාර්තා වෙමින් පවතින ඇතැම් කාරණා සම්බන්ධ වුණු පසුබිම් තොරතුරු සවිස්තරාත්මකව අපිට ඉදිරිපත් කළාට මාධ්‍යවේදී ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ මහතායි මේ සතියේ අපිත් එක්ක මේ සාකච්ඡාවට සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට. ප්‍රියන්ත, ඔබට ස්තුතිය පළ කරමින් අපි ආයුබෝවන් කියමින් සමුදෙනවා. ලබන සතියේ සඳුදා හමු වෙන බලාපොරොත්තු වෙන්න. ආයුබෝවන්.
ආයුබෝවන් දෙක්ෂි.
SBS සිංහල ගුවන් විදුලියට සවන් දීමට දැන් ඔබට SBS Radio app හරහා පුළුවන්. සිංහල වැඩසටහන සජීවීවත් on demand හරහා පසුව සවන් දීමටත්, විවිධ මත විමසුම් සඳහා දායක වීමට සහ වැඩසටහන අතරතුරදී අප සමග සජීවීව සම්බන්ධ වීමටත් දැන් ඔබට SBS Radio app හරහා පුළුවන්. SBS Radio app නොමිලේ භාගත කිරීමට පිවිසෙන්න App Store හෝ Google Play වෙත.